මේ පුන් පොහෝ දවසේ එළඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණියේ අද දවසේ හෝ මේ දවස් කිහිපය දහමත් සමග එකතු වෙන්න දහමත් සමග ජීවත් වෙන්න දහමත් සමග සජීවී වෙන්න දෛනික ජීවිතයේදී බොහෝ වගකීම් කම්කටොළු යුතුකම් හරිහම්බ කිරීම් වියදම් කිරීම් ණයවීම් හැලහැප්පීම් එමටයි සතුට ප්‍රීතිය සැනසිල්ල නැතුවම නොවෙයි. නමුත් වගකීම් සහ යුතුකම් නම් කෙලවරක් නැහැ. එම නිසාම හිතෙන දෙයක් තමා නැතිනම් පවසන දෙයක් තමා භාවනාවට දහමට කාලයක් නැති බව. වෙලාවක් නැහැ. අවශ්‍යයි. ඕනෑකම තිබෙනවා. දන්නවා මේ තමා කළ යුතු එකම දෙය. අන් සියල්ල තාවකාලිකයි. කොපමණ ඒ විශ්වාසය තිබුණත් දැනගෙන හිටියත් තිබෙන බාධකයක් තමා වෙලාව නැති බව. වෙලාව නැහැ. උදේ පාන්දර ඇහැරෙන්නේ හැරුණු මොහොතේ සිට මැෂින් එකක් වගේ යන්ත්‍රයක් වගේ වැඩ 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 දුවනවා දුවනවා දුවනවා. හුස්මක් අටක් ගන්න වෙලාවක් නැහැ. තමන්ගේ වැඩ, අනුන්ගේ වැඩ, දරුවන්ගේ වැඩ, ස්වාම පුරුෂයාගේ වැඩ, බිරිඳගේ වැඩ, පවුලේ වැඩ, රස්සාව, අසල්වාසී, ඥාතීන්, සමාජය, දේශපාලනය, පන්සල. හොඳටම තෙහෙට්ටුවෙන් විඩාවෙන් තමා දවස නිමා වෙන්නේ. ඒ උදේ ඇහැරෙන විට තිබුණු සැලසුම් කරන්න බලාපොරොත්තුණු සියල්ල අවසාන කොට නම් නොවේ. ඒ ජීවිතේට දිනක නැතිනම් දින කිහිපයක නිමාඩුවක්, විරාමයක් සහ විවේකයක් ලබා දීමයි මෙහි එක් අරමුණ. මෙතනදී ලොකු යුතුකමක්, ලොකු වගකීම් කන්දක් ඔලුව උඩ නැහැ. විශේෂයෙන් අනුන් ගැන කොහොමත් නැහැ. අනුන්ට හිරිහැරයක් අපහසුවක් නොවෙන්න සිටීම පමණයි කළ යුත්තේ. තමන් ගැන බලාගෙන, තමන් දිහා බලාගෙන, තමන් ගැන සොයමින්, සිතමින්, දකිමින් තමාව සිටිනවා. එක් පැත්තකින් සරලයි කියන තරම් ලේසි නෑ. දේ බඳු ඉලක්කයක් අරමුණක් තමා මේ වැඩසටහනට පැමිණි හැම දෙනා තුළම ඇත්තේ. මේ දහමත් එක්ක ඉඩ ලබාගත් මේ දවසේ නැතිනම් දින කිහිපේ ජීවත් වීම. නමුත් එයින් කියවෙන්නේ නැහැ කොහොමත් gedara නැති දහමක් මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ තිබෙනවා. වෙන දවසක නොතිබෙන දහමක් මේ පුන් පොහෝ දවසේ පායනවා නෑ. එහෙම අදහසක් නම් නෑ. කොහෙත්ම නෑ. හිතේ කොනක හෝ ඉබඳු සිතිවිල්ලක් හෝ බලාපොරොත්තුවක් හෝ අදහසක් තිබෙනවා නම් ඒ සිතිවිල්ලේ බලාපොරොත්තුවේ සහ අදහසේ සාවද්‍ය බව ව්‍යාජ බව වහාම වටහාගෙන ඒ සිතිවිල්ල අත්හරින්න. ගෙදර නැති දහමක්, මගතොටේ නැති දහමක්, වැඩපලේ කාර්යාලේ නැති දහමක් මෙතනත් නැහැ. පෝයට කලින් දවසේ පායන්නේ නැති දහමක් පෝය දවසේ පායන්නෙත් නැහැ. දහමයි අද දවසයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ ගැන අප නිතරම කතා කරනවා. එමෙන්ම දහමයි මෙතනයි අතරත් කිසිම සම්බන්ධයක් නැහැ. මේ මධ්‍යස්ථානයයි දහමයි අතරත් සම්බන්ධයක් නැහැ. එම නිසා අද දවසත් එක්ක මේ ස්ථානයත් එක්ක දහමේ නෑ කිසිම ඥාති සම්බන්ධයක්. නෑ දෑකමක්, හිතමිතුරුකමක්, විශේෂ සම්බන්ධයක් නෑ. එහෙමනම් කුමක්ද මේ අදහස? අප අද දවස කැප කරනවා දහම වෙනුවෙන්. එපමණයි. ඒ සම්බන්ධයේ තියෙන්නේ අපේ දහමයි අතර. නැතුව මේ අද දවසයි මෙතනයි දහමයි අතර නොවේ. අපයි දහමයි අතර. සාමාන්‍යයෙන් කැප කරන්න වෙලාවක් නැහැ. කැප කරනවා අපි බොහෝ දේ. නමුත් දහම වෙනුවෙන් නොවේ. රස්සාව වෙනුවෙන්, පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන්, ශරීර සෞඛ්‍යය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. ඉතින් ඒ සියලු කැපකිරීම් කරන විට වෙලාවක් ඉතිරි වෙන්නේ දහමට කැපකිරීමක් කරන්න. අන්න ඒ සාමාන්‍ය ජීවිතයේ මගහැරෙන සාමාන්‍ය දිනවල අතපසු වෙන කැපකිරීමයි මේ අප හැම දෙනාම එකට එකතු වී එකට වාඩි වී එකම ධර්මශාලාවක භාවනා ශාලාවක ඉටු කරන්නේ. ඉතින් අප දහම වෙනුවෙන් අද දවස කැප කරනවා. අපේ ජීවිතය අද දවස දහම වෙනුවෙන් යොදවනවා. මේ වෙලාවේ හැම දෙනාගේම හිතේ අපේක්ෂාවක් තිබෙනවා ධර්ම ශ්‍රවණය කරන්න. දහමට කන් යොමු කරන්න, දහම අහන්න. එක අතකින් ධර්ම ශ්‍රවණය බොහොම උතුම් පින්කමක්. උතුම්ම පින්කම් අතර උතුම්ම පින්කමක් ධර්මශ්‍රවණය. අනික් අතින් අති දුර්ලභ කාරණාවලින් එකක් ධර්මශ්‍රවණය. එසේ බව අප හැම දෙනාම අසා තිබෙනවා, පිළි අරගෙන තිබෙනවා. එනමුත් ඉතාම පහසුවෙන් සුලභව අද බණ අහන්නට අවස්ථාව තිබෙනවා. කොහෙ හිටියත්, නගරේ හිටියත්, ගමේ හිටියත්, ගෙදර හිටියත්, කැලේක හිටියත්, තනිවම හිටියත් ධර්ම ශ්‍රවණයට පහසුකම් ඒ අවස්ථා එමට සුලබයි. ඒක පැත්තකින් වාසනාවක්, සමහර විට පෙර පිනක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ධර්ම දේශනාව පටන් ගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපදන්නා මිනිස් ඉතිහාසයේ පළමුවරට. ඒ ගැන වාදයක් විවාදයක් නැතුව ඇති. ඒ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ඒ ධර්මදේශනා සම්ප්‍රදාය තමා අදවනතුරු නොකඩවා පැවතෙමින් එන්නේ. එහෙමයි අප විශ්වාස කරන්නේ. දේ ගැන මදක් නුවණැස යොමු කළොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ බණ කියන්ට ගියේ නැහැ. ධර්මදේශනා කළ බවක් සඳහන් වෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා, සිද්ධාර්ථ තාපසතුමා, සිද්ධාර්ථ යෝගීතුමා, බෝසතාණන් වහන්සේ ධර්මදේශනා කළේ නැහැ. උන්වහන්සේ ධර්මදේශනා කළේ සම්බුද්ධත්වයට පත් වුණාට පසු. ඒ තදිසියක් තිබුණේ නැහැ. උන්වහන්සේ සති හතක් පමණ උන්වහන්සේ අවබෝධ කළගත් දහම සිත්සේ භුක්ති වින්දා, ඒ අත මේ අත පෙරලා බැලුවා, එහි රසේ වින්දා, ඒ ගැන මෙනෙහි කළා, ප්‍රතිවේක්ෂා කළා. ඒ දහම ලබා ගන්නට හෙවණඳුන් ගහට කෘතවේදීත්වයේ දැක්කුවා. දැන් ඒ බඳු කාලයකින් පස්සේ, මාස දෙකකින් විතර පස්සේ තමා ධර්මදේශනා කරන්නට තීරණය කළේ. ඉතින් එතනදීත් උන්වහන්සේ බොහෝම වැදගත් ප්‍රකාශයක් සිදු කරනවා. මීට කලින් මම ධර්මදේශනා කළේ නැහැ කියා. උන්වහන්සේ මීට කලින් දේශනා කළේ නැහැ. මේ දහම යථා ස්වરૂපයෙන් අවබෝධ කරගන්නා තුරු, අවබෝධ කරගත හැකි ආකාර සියල්ලෙන් හාත්පසින්ම මේ දහම වටේ උන්වහන්සේ දේශනා කරනවා. රවුන් තුනකින් සහ ආකාර 12කින් අවබෝධ කරගන්නා තුරු ධර්මදේශනා කරන්නට ගියේ නැහැ. ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසි. වට තුනකින් සහ ආකාර 12කින් යථා ස්වરૂපේ පිරිසිදුව කෙලවරටම අවබෝධ කරගන්නා තුරු මේ දහම ගැන කතා කරන්න ගියේ නැහැ. ඒක දැන් කතා කරන්නේ ඒ ආකාර 12කින් සහ වට තුනකින් මේ දහම යථා ස්වરૂපයෙන් අවබෝධ කරගත් පසු. ඒ බඳු සුදුසුකමක් සහිතවයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට වැඩම කළේ බණ කියන්න. උන්වහන්සේ අවබෝධ කළගත් දහම සහ දෙසූ දහම මේ දෙක දෙකක්. අවබෝධ කළගත් දහම එකක්, දේශනා කළ දහම තවත් දෙයක්. මේ දෙක අතර පරස්පරයක් නැහැ, ගැටුමක් නැහැ. හැබැයි වෙනසක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ලෝකේට, මිනිස්සුන්ට, අසුරයන්ට, යක්ෂයන්ට, දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට ධර්මදේශනා කළ බව අප විශ්වාස කරනවා. අවුරුදු 45ක් දවසකට පැය දෙකක විවේකයක් ගත්තේ. එතකොට කොපමණ ධර්මදේශනා සංඛ්‍යාවක් උන්වහන්සේ කරන්නට ඇද්ද? එයින් කොටසක් ත්‍රිපිටකයේ විදිහට අද පොත්වල ලියවිලා තිබෙනවා. එයින් කොටසක් සියල්ලම තියෙන්න විදිහක් නැහැ කොහොමත්. පැහැදිලිව තේරුම් ගන්නට මේ කියන්නේ ඒ අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමින් කොටසක් ත්‍රිපිටකයේ විදිහට අද අප අතර ලියවි තිබෙනවා. හැබැයි මේ පොත්වලට ඇතුල් නොවුණු තව දේශනා බොහොමයක් තිබෙන්න ඇති. මහා දහමක්. ඒ නිසා ඊට කියනවා ධර්මස්කන්ධය 84,000ක්. අකුරු වලින්, පද වලින්, තේලි වලින් ගණන් කරලා කියනවා 84,000ක් ධර්මස්කන්ධයක්. ඉතින් මේසා විශාල වූ දහමක් උන්වහන්සේ දේශනා කළා කුමක් ගැනද? ඒ උන්වහන්සේ අවබෝධ කරගත් දහම ගැනම නොවේයි. ඒ අවබෝධ කරගත් ධහම ගැන නම් උන්වහන්සේ දේශනා කළේ ඒ කාටවත් වැටහෙන එකක් නැහැ. ඒ වැටහෙන්න විදිහක් නැහැ කාටවත්. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්නා විට අවබෝධ කරගත් ධහම, උන්වහන්සේ ගුරුතෙන් හිතබාගත් ධහම නම් උන්වහන්සේ දේශනා කළේ මේ සාමාන්‍ය ජනතාවට, කාටවත් ඒ තේරෙන එකක් නැහැ. එම නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කළ දහම විශ්ලේෂණය කරන විට පැහැදිලි වෙනවා එතන අඩුවෙන්ම කියවි තිබෙන්නේ උන්වහන්සේ අවබෝධ කරගත් දහමයි. උන්වහන්සේ අවබෝධ කරගත්තේ දහම නැතිනම් නිබ්බාන ගැන තමයි අඩුවෙන්ම දේශනා කරට තිබෙන්නේ. බොහොම ටිකයි. ලේසිම දේ තමා නිබ්බාන ගැන දේශනා කරන එක. හරිම ලේසි. දැන් නිබ්බාන කියන්නේ නිරෝගී බව වගේ අදහසක් ගත්තොත්, පූර්ණ නිරෝගී බව, ආධ්‍යාත්මික සුවපත් බව, ඒ ගැන කතා කරන්න පුළුවන්. නිරෝගීකම ගැන, නිරෝගී වුණාම දුවන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, හොඳට නිදා ගන්න පුළුවන්, හීනෙන් ගැස්සෙන්නේ නැහැ. ඒ කොපමණ කියන්න පුළුවන්ද නිරෝගීකම? ඒ කියන සියල්ලමත් ඇත්ත. ඒ නිරෝගීකම ගැන ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒ කියන බොහෝ දේවල් ඇත්ත. නිරෝගී වෙන්නම අවශ්‍ය නැහැ. නිරෝගී වුණාම කොහොමද කියලා කතා කරන්න. අමාරු දේ තමා කොහොමද නිරෝගී වෙන්නේ කියන කාරණය විස්තර කිරීම. බෙහෙත් දෙන එක තමා අමාරු. නිරෝගී වුණාම මොකද වෙන්නේ, මොනවද කරන්න පුළුවන්නේ, ඒ ගැන අනාවැකි කීම, ඒ ගැන ලස්සනට කවි කියන එක, කතන්දර කියන එක, විවරණ දෙන එක, විශ්ලේෂණය කිරීම හරි පහසුයි. ඉසේරදයක් තියෙනවා, ඒක සනීප වුණාම කොහොමද? සනීප වුණාම ඕනේ දෙයක් දිහා බලන්න පුළුවන්, ඕනේ දෙයක් අහන්න පුළුවන්, ඕනේ දෙයක් කන්න පුළුවන්, කියන්න පුළුවන්, යන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන්. ඒවා ඇත්තනේ, තර්කානුකූලයි. හැබැයි කොහොමද ඉසේ රදේ හොඳ කරගන්නේ? එය ලේසි නෑ කියන්න. එය හැමෝටම කියන්න බෑ. ඒ තමා විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ වැඩිමනත් දේශනා කොට තිබෙන්නේ බෙහෙත ගැනයි, නිරෝගීකම ගැන නොවේ. මේ දහම සමකලා උසුවකට මීට වැඩිය හොඳ බෙහෙතක් නැහැ. ධම්මෝස ද සමන්නති. දහමට සම ඔසුවක් තවත් නැහැ. තව බෙහෙත් තියෙන්න පුළුවන්. තව බෙහෙත් නැහැ කියන එක නෙවෙයි කියන්නේ. තව බෙහෙත් තියෙන්න පුළුවන්. හැබැයි දහමට සමාන ඖෂධයක් තවත් නැහැ. දේශනා කොහෙන් ගත්තත් මේ මාර්ගය ගැනයි විස්තර කොට තිබෙන්නේ. ඒ තමා අමාරුම දේ. ඉතර බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් විදිහට ඉෂ්ටකලේ දුෂ්කරම කාර්යයක්. එම නිසාම තමන් වහන්සේ වහඳුන්නා දුන්නා කහාතාරෝ මග පෙන්වන්නෙක් ගයිඩ් කෙනෙක්. අඛාතාරෝ තථාගතෝ බුදුවරු මග පෙන්වන්නෝය. දේශකයන් තුන් වර්ගයක් සිටිනවා. කවදත් පළවෙනි වර්ගයේ තමා සැප ගැන කතා කරන දේශකයන්. සැප මේ ප්‍රශ්න විසඳුනහම විසඳගත්තහම තියෙන සැප ගැන විස්තර කරන දේශනා. ලෙඩ සනීප වුණහම තියෙන සුවය, ඒ නිරෝගී සුවය ගැන. දිව්‍ය ලෝකේ තියෙන සැප ගැන කතා කරන දේශකයන්. ඒ දේශනා අහන්න බොහෝ දෙනෙක් ප්‍රියයි. හරිම ආකර්ශනීයයි. කවුරුත් කැමති, කවුරුත් නෙමෙයි වැඩි දෙනෙකු කැමති එබඳු කතා අහන්න. සැප ගැන, සුන්දරත්වය ගැන, ලස්සන ගැන, නිරෝගීකම ගැන, රස ගැන බණ අහන්න. නිවන ගැන අහන්නත් කැමති. ඒ නිවනත් එන්නේ එතෙන්ට. නිවන ගැන කෙනෙක් විස්තර කරනවා නම්, දේශනා කරනවා නම් එතනත් සැපක්නේ කියන්නේ. මේ ප්‍රශ්නේ නෑ, අර ප්‍රශ්නේ නෑ. එතන එතන සීමා නෑ, මායිම් නෑ. අහස වගේ, විශ්වය වගේ පාටක් නෑ, හැඩයක් නෑ. එහෙම කතා අහන්න කවුරුත් කැමති. දිව්‍ය ලෝක ගැන අහන්නත් කැමති. නිරෝගීකම ගැන අහන්නත් කැමති. ඒතර වැඩි දෙනෙකුගේ ඉල්ලීම තිබෙන්නේ ඒබඳු විස්තර කිරීම ගැන. එම නිසා බොහෝ දේශකයන්, වැඩි දේශකයන් පිරිසක් ඉෂ්ට කරන්නේ ඒ මානසික අවශ්‍යතාවය. ඒ ඉල්ලීමට සැපෙයි. දෙවෙනි දේශකයන් වර්ගයේ තමා මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. ප්‍රශ්න, ඒ ගැටලුව, මේ ගැටලුව, මේ අසනීපේ, අර අසනීපේ, මේ දුක ගැන කතා කරන එක. දැන් මේ මාතෘකාව එපමණ ආකර්ෂණීය නැති වුණත් ඇලීමක් තිබෙනවා. එතෙන්ටත් ඇදී යනවා. ප්‍රශ්න ගැන කතා කරන්නත් කැමති. අහන් ඉන්න ප්‍රශ්න ගැන. ඒ දුක්ඛ රසය කියන්නේ ඒකයි. ඒ සාහිත්‍යයේ තියෙන එක රසයක්නේ දුක්ඛ රසය. දැන් පළවෙනි දේශකයන් පිරිස සිනහව ගැන කතා කරනවා, විහිළු කරනවා, හිනස්සවනවා. දැන් දෙවෙනි පිරිස කරන්නේ අඬනවා. මේ ප්‍රශ්න ගැන කියලා, දුක ගැන කියලා, කටුක බව කියලා, සංසාරේ තිබෙන භයානකකම ගැන කියලා, මිනිස්සුන්ගේ තියෙන නපුරුකම්, දුෂ්ටකම්, ආත්මාර්ථකාමීත්වය, දැන් මේවා කියනකොට ඇත්තනි කියලා හිතෙනවා. ඇත්ත තමයි. ඉතින් අපි කාගෙත් අත්දැකීමනේ. එතකොට ඇඬෙනවා. ඒ කතා කරන්නේ අපාය ගැන. නිකම් වචනයක් කිව්වොත් අපාය ගැන. ඒතර අපාය ගැනත් අහන්න කැමති. ඒකෙන් සතුටක් එන්නේ, හැබැයි එතන රසයක් තිබෙනවා, දුක්ඛ රසයක්. අඬන්න කැමති. අඬන්නත් කැමැත්තක් තිබෙනවා, හිනා වෙන්නත් කැමැත්තක් තිබෙනවා. මේ දෙකම තණ්හාවෙන් වෙන්නේ. අඬනේ ඇඬීමයි සිනහසීමයි දෙකම තණ්හාවේ නිෂ්පාදන දෙකක්. අඬන්නේ තණ්හාව, hina වෙන්නේ තණ්හාව. මේ තණ්හාවට විවිධ වූ වේශයන් තිබෙනවා, ස්වરૂපයන්, වෙස්මහුණු. ඉන්දුක්පර වෙස්මහුණක් දාගෙන අඬන්නේ තණ්හාව, සතුටදායක වෙස්මහුණක් දාගෙන සිනහසෙන්නේ තණ්හාව. හැබැයි ඉතින් අපිට හිතෙනවා මේවා අහසට පොළොව වගේ කියලා. අපායයි දිව්‍ය ලෝකෙයි කඳුලයි සිනහවයි අහසට පොළොව වගේ කිය. අහසට පොළොව වගේ වුණත් මේ දෙකම ඇරෙන්නේ එක මුල්පතකින්, තණ්හාවේ උල්පතින්. ඒතර මේ දෙපිරිසම ඉටු කරන්නේ තණ්හාවේ අවශ්‍යතා. දැනගෙන හෝ නොදැනගෙන මොන ආගමේ බැලුවත්, ආගමක් නැතිව බැලුවත්, දේශකයන් ගත්තහම වැඩි පිරිසක් නියෝජනය කරන්නේ මේ අන්ත දෙක. ආගම් ප්‍රශ්නයක් නැහැ. ආගමක් තිබුණත් නැතත් මනෝවිද්‍යාව කිව්වත්, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය, භෞතික විද්‍යාව, මේ මොන විද්‍යාව ගත්තත්, බුද්ධ ආගම, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු, මොන ඒ නම් ගත්තත්, වැඩි පිරිසක් ආමන්ත්‍රණය කරන්නේ තණ්හාවේ මේ ස්වરૂප දෙකටයි. ඒතර සතුටු කරන්නේ මේ තණ්හාවේ ස්වરૂප දෙකෙන් එකක්. ඒ දේශන අහලා සතුටු වෙන්නේ තණ්හාවෙම ස්වરૂපයක්. එක්කෝ අඬන ස්වરૂපේ, නැතිනම් සිනහසෙන ස්වરૂපේ. දැන් අපිට හිතන අපි ධර්මය ඇහුවා, බණ හොඳ බණ ඇඬුණා, නැත්තම් හොඳට hina වෙන්න පුළුවන් වුණා. හරිෂෝ. මේ මතක් වෙන වෙලාවෙත් ඇඬෙනවා, නැතිනම් hina යනවා. ඉතින් ඒ දෙක අතර වෙන ප්‍රතිඵලයක් ලැබුණාද කියලා බැලුවොත් නම් හොයාගන්න අමාරුයි. මේ අඬන එකයි hina වෙන එකයි අර වෙන යමක් Tamanට ලැබුණාද, සිදු වුණාද Taman තුල පරිවර්තනයක්? දැන් බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක ගැන නෙවෙයි කතා කළේ, උන්වහන්සේ මඟ පෙන්වුවා. අඬන එලි පිට හෝ හදවතින්ම හඬන පිරිසට ඉවස ගන්න බැරි දුක නිසානේ අඬන්නේ. ඉවස ගන්න පුළුවන් නම් අඬන්නේ නැහනේ. ඒතර ඉවසාගත නොහැකි වේදනාවන් නිසා එලි පිට හෝ හදවතින් හඬන පිරිසට නොහඬා සිටින මග උන්වහන්සේ දේශනා කළා. කොහොමද අඬන්නේ නැතුව ඉන්නේ? ඒ සමගම සතුටින් hinaවිවි ඉන්න පිරිසක් තවත් hinaවෙන්න, සිනාවීම තමයි ජීවිතයේ ඉලක්කය කියා හිතාගෙන ඉන්න පිරිසක් සිටිනවනේ. මේ ජීවිතය කියන්නේ විනෝද මේලාවක්, ලැබිලා තියෙන විනෝද වෙන්න අවස්ථාවක්. ඉතින් පුළුවන් තරම් විනෝද වීම තමයි එකම ඉලක්කය කියා, වෙන ඉලක්ක නැහැ. එහෙම පිරිස් අපාතර එමටයිනේ. දැන් එහෙම පිරිසට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, ඔය hinaව හොඳයි. හැබැයි කොපමණ කාලයකටද ඔහම hinaවේ වින්ද පුළුවන්? මේ හැලිය රත් වෙනකල් පමණයි. ඊට පස්සෙත් ওই විදිහට මේ hina වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙමනම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වතුර හැලිය රත් වුණාට පස්සෙත් ওই විදිහට hinaවේ වී නටනට ඉන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතනදී පරක්කුයි, ප්‍රමාදයි. ඒ නිසා දැන් අප්‍රමාදී වෙන්න. අන්න දැන් hina වෙන පස්සේ හඬන්ට වෙන පිරිසකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, නොහඬා සිටින මග. ඒතර මාර්ගයයි දේශනා කළේ. දැන් අඬන පිරිසට ප්‍රසිද්ධියේ හෝ රහසින් අඬන පිරිසක් අපි අතර ඉන්නවනේ. අපි කවුරුත් එක්ක ප්‍රසිද්ධිය අඬනවා, එක දරා ගන්න බැරි වුණාම, නැතිනම් ඉතින් හිර කරගෙන ඇතුලෙන් හුල්ල හුල්ල ඉන්නවා. ඉතින් අපි දෙගොල්ලම අඬනවා කොහොම වුණත්. ඒ වර්තමානයේ අඬන පිරිසට නොහඬා සිටින මගත්, අනාගතයේ හඬන්නට වෙනව දැන් සිනාසෙමින් සිටින පිරිසට, අනාගතයේ නොහඬා ඉන්නට මගත් තමා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. මාර්ගයයි වටින්නේ, මාර්ගය වෙන කිසිවක් නොවේ. ඒ අවසාන ප්‍රතිඵලය නිවන කොහොමද, ඒ පාට මොකද්ද, හැඩේ මොකද්ද, දිග පළල කොහොමද, කොහෙද තියෙන්නේ, ඒක විශ්වයේද, විශ්වයට වැඩිය පොඩිද, ලොකුද. දැන් මේව හරි ලස්සනයි, කවුරුත් කැමති අහන්න, කතා කරන්න. හැබැයි මොකද්ද ඵලේ? කිසි ඵලයක් නැහැ. ඒ වගේ මේ වර්තමාන දුක ගැනම කතා කර කර ඒකත් රසයක්. ඉතින් ඒක ඇත්තනේ. අපි කවුරුත් දුක් විඳිනවා, අපි හින්දත් විඳිනවා, අනුන් හින්දත් විඳිනවා, රස්සාව හින්දත් දුක් විඳිනවා, දේශගුණේ හින්දත් විඳිනවා. ඉතින් මේවා ගැනම අවුස් අවුස කතා කරන්න පුළුවන්, කතා කර කර අඬවන්න පුළුවන්. මිනිස්සුන්ගේ කුහකත්වය ගැන, ළඟින්ම ඉන්න අයගේ තියෙන ආත්මාර්ථකාමීත්වය, මේවා ගැන කියන්න පුළුවන්. කියන්න කියන්න ඇත්තනේ කියලා හිතෙන ඇඬෙනවා. මොකද්ද ඵලේ? බුදුහාමුදුරෝ හඬන පිරිසක් හැදුවේ නෑ, හිනා වෙන පිරිසක් හැදුවෙත් නෑ. දැනුත් නොහඬන, මතුවටත් අඬන්නේ නැති පිරිසක් තමයි හැදුවේ. අන්න ඒටයි පාර. අමාරුම දේ ඒ කාර්යය. අමාරුම ප්‍රාතිහාර්ය විදිහට කියන්නේ මාර්ගයේ පෙන්වන ප්‍රාතිහාර්යනේ. අනිත් ඒවා අමාරු නෑ. මැජික් පෙන්වන එක අමාරුවක් නෑ. මිනිහෙක් විශ්මයට පත් කරන එක, පුදුමයට පත් කරන එක අමාරුවක් නෑ. හැබැයි අඬන කෙනෙක් නොහඬන කෙනෙක් බවට පත් කරන එක, ඒ තමයි ලොකුම ප්‍රාතිහාර්ය. කෝප වෙන කෙනෙක්, කුපිත නොවන කෙනෙක්, පෙළඹෙන කෙනෙක්, නොපෙළඹෙන කෙනෙක්, මොන විදිහේ ප්‍රාතිහාරයක්ද? අප අසා තිබෙනවා මේ සූත්‍රය, මහා ගෝසිංග සූත්‍රය. මේ වගේ පෝය දවසක හොඳට හඳ පායලා තියෙන රාත්‍රියක මේ ගෝසිංග කියන සල් උයනේ, සල්ගස් වලින්ම පිරිච්ච උයනක්, මේ උයනේ ශ්‍රාවකයන් වහන්සේලා කීප නමක් එකට වැඩ හිටියා. සැරියුත් හාමුදුරුවන්, මහරහතන් වහන්සේ, මහමුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුව. මෙතනදී සැරියුත් මහරහතන් වහන්සේ මේ මෙතන ජ්‍යෙෂ්ඨ හාමුදුරුව, ආනන්ද හාමුදුරුව ගිහිල්ලා කාශ්‍යප හාමුදුරුවන්ට කියන අපි ගිහිල්ලා සැරියුත් මහරහතන් වහන්සේ මුණ ගැහෙමු, මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරමු. ඉතින් හා හොඳයි කියලා ඒකාශ පහඳුරුත් පිළිගත්තා. ඊළඟට මේ දෙනම ගිහිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත හාමුදුරු, මුගලන් හාමුදුරු මේ ඔක්කොම එකතු කරගෙන ගියා සැරියුත් හාමුදුරු මුණගැහේ. ලස්සන රාත්‍රියක්, සඳ එළියෙන් බැබලෙන කෝය දවසක්, සල් උයනේ, ඒ ගස් වල මල් පිපිලා මුළු ගහම මලින් බර වෙලා දිව්‍යමය වූ සුවඳක් හමන්නේ මේ පුන් පොහෝ දාරාත්‍රියේ. මුළු වනයේම සඳ එළියෙන් පැබලිලා සැරියුත් හාමුදුරුව හැම දෙනාම බොහෝම ආදරයෙන් පිළිගත්ත, කරුණාවෙන් පිළිගත්ත. පිළි අරගෙන සැරියුත් මහරහතන් වහන්සේ ලස්සන මාතෘකාවක් ඉදිරිපත් කළා. ආනන්ද හාමුදුරුවනේ, බලන්න මේ රාත්‍රිය කෙතරම් ලස්සනද. සඳ එළියෙන් බැබලිලා හැම ගහක්ම මුල සිට අගට සහ අග සිට මුලට මලින් බර වෙලා හමන්නේ දිව්‍යමය වූ සුවඳ. කෙබඳු භික්ෂුවක්ද මෙබඳු වනයක් බබළුවන්නට සමත් වෙන්නේ? මේක අඩුවක් නෑ. මේ කැලේට ආයේ අමුතුවෙන් ප්‍රභාස්වර බවක් ඕනේ නෑ. භෞතික වශයෙන් මේ සල්ුයන පරිපූර්ණයි. සඳ එළියෙන් ඉහළින් ආලෝකමත් වෙලා හැම ගහක්ම, හැම සල් ගහක්ම සල් මල් වලින් බර වෙලා මුළු වනයේම ඒ සල් සුවඳින් පිරීලා. අමුතුවෙන් අඩුවක් නැහැ. මෙතනදී උන්වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ මතු කරනවා ආධ්‍යාත්මික වශයෙන් කෙබඳු භික්ෂුවකටද පුළුවන් මේ වනය පොහොසත් කරන්නට. ආනන්ද හාමුදුරුව එතනදී පැහැදිලි කරනවා කිසියම් භික්ෂුන් වහන්සේ නමක් හොඳට බණ අහනවා නම්, හොඳට ධර්මය අහනවා නම්, ඒ අහන ධර්මය කෙනෙක් කවුරු හරි මුල මැද අග යහපත් ධර්මයක් දේශනා කරනවා නම්, අඩුවක් නැති ධර්මයක් ඒ ධර්මය අහනවා නම්, අහන ධර්මය දරාගෙන ඉන්නවා නම්, හොඳට මතක තියාගෙන ඊළඟට ඒ ධර්මය මෙනෙහි කරනවා නම්, අන්න ඒ බඳු භික්ෂූන් වහන්සේ නමකින් තමා මෙබඳු දිව්‍යමය වූ වනයක් බැබලෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේ ඔබගේ අවබෝධයට අනුව ඔබ වහන්සේ ලස්සන අදහසක් ප්‍රකාශ කළේ. ඊළඟට රේවත හාමුදුරුවන්ගෙන් අහනවා. රේවත හාමුදුරුව බොහොම නිශ්ශබ්දතාවයට කැමැති ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා නිහඬව භාවනා නියෝගීව ඉන්න පුළුවන් නම් භික්ෂුන් වහන්සේ නමකට, එබඳු භික්ෂුන් වහන්සේ නමකකින් තමා මෙබඳු රාත්‍රියක් ප්‍රභාස්වර වෙන්නේ. ඉතින්දී සරියුත් හාමුදුරුවෝ ඒ ප්‍රකාශයට ප්‍රසාදේ පළ කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා. ඉතින් උන්වහන්සේ දිවස්ලාභීන් අතර අගතන්තුරු ලැබූ මහරහතන් වහන්සේ, උන්වහන්සේ කියනවා දිවස්ලාභී උත්තමීගෙන් තමා බෙබඳු රාත්‍රියක් පිරෙන්නේ. මහකශ්‍යප හාමුදුරුවෝ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන දුතාංගධාරී ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් වහන්සේ කියන එබඳු ස්වාමීන් වහන්සේගේ නමකකින් තමා මේ රාත්‍රිය සම්පූර්ණ වෙන්නේ. මුගලන් හාමුදුරුවෝ අවස්ථාව ලැබුණාම මුගලන් මහරහතන් වහන්සේ කියනවා මෙතන පුළුවන් නම් ස්වාමීන් වහන්සේලා දෙනමකට ධර්ම සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් අහනවා, ඒකට හරි උත්තරේ දෙනවා, ආයෙ අහනවා, ඒකටත් නිවැරදි උත්තරයන්නේ එබඳු භික්ෂුන් වහන්සේ නම, එබඳු හැකියාවක් තිබෙන භික්ෂුන් වහන්සේ නමකගෙන් තමා මේ ගෝසිංග වනය, සල් වනය මේ රාත්‍රියේ බැබලෙන්නේ. දැන් මේ හැම දිනාම තමන්ගේ මතේ ඉදිරිපත් කළාම ආනන්ද හාමුදුරුවෝ කියන අපි හැම දිනාමක දැන් ඔබ වහන්සේ කියන සරියුත් හාමුදුරුවනේ. මේ සරියුත් හාමුදුරුවන්ගේ සුවිශේෂී දක්ෂතාවයක් තිබුණා. උන්වහන්සේ කැමැති සමාපත්තියකට බොහොම ඉක්මනට සමවදින්න පුළුවන්. ඒ විඥානයේ මට්ටම්, විඥානයේ සියුම් සියුම් මට්ටම් වලට උන්වහන්සේට හැකියාව තිබුණා බොහොම ඉක්මනට එන්න සහ ඉන්න ඒ මට්ටම් වල. ඉතින් උන්වහන්සේ උපමාවක් දෙනවා ලස්සන. කිසියම් රාජ මාලිගාවක රජ කෙනෙක් හෝ බිසවක් කට මේ හැම ආකාරයෙන්ම වස්ත්‍ර තියෙනවා නම් ඕනෑම ඍතුවකට අඳින්න ඕනෑම වෙලාවකට අඳින්න ඕනෑම තැනකට ඕනෑම උත්සවයකට අඳින්න ඒ තැනට සුදුසු ඇඳුම් මෙහෙම පිරිච්ච ගබඩාවක් තියෙනවා නම් කැමැති වෙලාවක කැමැති ඇඳුමක් අඳින්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. එපමණට පොහොසත් ඒ වගේ කිසියම් භික්ෂුවකට පිළිවන්නම් සිතෙන සිතෙන ආකාරයට සමාපatti වලට එන්න සහ ඉන්න අන්න ඒ බඳු හැකියාවක් තිබෙන භික්ෂුවකගෙන් තමා මේ රාත්‍රිය බබලෙන්නේ මේ සල්ුවේනේ. දෙමේ හැම ස්වාමින් වහන්සේ නමම බොහොම ලස්සන අපූරු ධාර්මික ප්‍රකාශයන් කළේ. මේ කිව් කාරණාවල තියෙන වැදගත්කමට වඩා වටින්නේ මුන්වහන්සේ වාදයක් පටන් ගත්තේ නෑ මෙතන. හැබැයි මේ අදහස් වෙනස්, මේ කිව් අදහස් එකිනෙකට වෙනස්. එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා නිශ්ශබ්දව ඉන්න කෙනෙක්ගෙන්, තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක්ගෙන්. දැන් මේ වෙනස්. ඒතර විවිධත්වයක් ධර්මාවබෝධය ලැබූ පිරිස අතර පවා තිබෙනවා. පුද්ගල විවිධත්වයේ තිබෙනවා. හැබැයි ભેදයක් ගැටුමක් නැහැ. මේ තමා ලස්සනම කාරණය, අවබෝධයේ තිබෙන සුන්දරත්වය, විශිෂ්ටත්වය. විවිධත්වයක් තිබෙනවා. නමුත් බෙදීමක් නැහැ, ගැටුමක් නැහැ. පවතින්නේ පරිපූර්ණ සාමය. සමහර විට පුහුදුන් ලෝකයේ අදහස් සමානයි. නමුත් ගැටෙනවා. කියන්නේ එකක්, හැමෝම එකයි කියන්නේ. නමුත් ගැටෙනවා, සටන් කරනවා, වාද කරනවා, නඩු කියනවා, යුද්ධ කරනවා. හොඳට බැලුවොත් එකම දෙයකට. අවබෝධයෙන් ජීවත් වෙන පිරිසකගේ සුවිශේෂී අනන්‍යතාවය තමා සාමය. අදහස් විවිධ වෙන්න පුළුවන්. නමුත් වාදයක් නැහැ, ගැටීමක් නැහැ, ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. මගේ අදහස තමා හරි, ඔබේ අදහස වැරදි, මගේ අදහස තමා ශ්‍රේෂ්ඨ පළවෙනි, ඔබේ අදහස දෙවෙනි, එහෙම කතන්දරයක් නැහැ. ඔබේ අදහස තමා හරි, මගේ අදහස වැරදි, එහෙම කතාවකුත් නැහැ. මේ ගැටෙන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තිබෙනවා. මම හරි අනුන් වැරදි කිව්වත් ගැටෙනවා. මම වැරදි අනුන් හරි කිව්වත් එතන තමන් එක්ක ගැටෙනවා. නියුණු පිරිස් අතර ගැටීමක් නැහැ. තමන් හරි කියලා ගැටෙන්නෙත් නැහැ, වැරදි කියලා ගැටෙන්නෙත් නැහැ. ඕනෑම අදහසකට ඉඩ තියෙනවා. දැන් මේ සියලුම අදහස් එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ පවසනවා, වදාරනවා, අපි ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙමු, භාග්‍යතුන් වහන්සේ, උන්වහන්සේත් මේ කැලේ ඉන්නේ තවත් තැනක, අපි ගිහිල්ලා අහමු, මේ වගේ වඩාත්ම මේ අවස්ථාවට උචිත කෙබඳු භික්ෂුවක්ද කියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරා, භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න, උන්වහන්සේත් වැඩ හිටියා ඒ වනේ පලක් ඇඳගෙන පරයන්කේක ගිහිල්ලා නමස්කාර කරලා මේ කතන්දරේ කිව්වා. මුලින්දලම කිව්වා. ඉන්නේ සියල්ලටම ඇහුම්කන් දුන් බුදුරජාණන් වහන්සේ සියල්ලටම ඇහුම්කන් දුන්න මුල සිට අගටම නාසය තමට දැනගෙන ඉන්න ඇති මේක එක්කෙනා මොකක් කියයිද කියලා. මොකද චරිත ලක්ෂණ හොඳටම හඳුනන්නේ බුදුරජාණන් වහන්සේ හැම දෙනාගෙම. චරිත ලක්ෂණ නිසා උන්වහන්සේට අනුමාන කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඇහුවොත් මොන විදිහේ උත්තරයක් දෙයිද? මොකද උත්තර කියන ඒවා එන්නේ අදහස් එන්නේ මත එන්නේ අපේ චරිතයෙන්. අපි හිතන්න කතා කරන්න, වැඩ කරන්න, ජීවත් වෙන්න පුරුදුණු ආකාරයෙන් තමයි අදහස් මත එළියට එන්නේ, වෙන කොහෙන්වත් නෙවෙයි. කෙසේ හෝ ත්‍රිනාසී එහෙම එතෙන්දී ඒ හැකියාව පෙන්වන්න ගියේ නෑ. මුල්ලේ ඉඳලම බොහොම නිහඬව මේ කතාව සමහර පැයක් විතර මේ වார்த்தාවට ගත වෙන්න ඇති. ඒ පැයම හරි උන්වහන්සේ නිහඬ වහගෙන හිටියා. තියාගෙන ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ අදහස මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ අදහස මොකද්ද? කෙබඳු භික්ෂුවක්ද මෙබඳු රාත්‍රියක පුර සඳින් බැබලෙන මල් සුවඳින් එකලුණු මේ වනේ බබළුවන් සමත් වෙන්නේ? එතෙන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ හැමදෙනාම මනාව තමන්ගේ අදහස පැවසුවා. ඒ හැම භාෂිතයක්ම සුභාෂිතයක්. කිසි වැරැද්දක් නැහැ. හැබැයි දැන් මගේ අදහස විමසනවනේ. මෙන්න මගේ අදහස මොකද්ද? කිසියම් භික්ෂුවක් මේ දුක නැති කරගන්න උත්සාහ කරනවා නම්, මේ මාර්ගයේ යන්න වීරිය කරනවා නම්, අන්න ඒ බඳු වීරිය කරන කෙනෙක්ගෙන් තමා මේ වනේ බබලෙන්නේ. දානි තම ස්වාමීන් වහන්සේ නමක්ම මේ ප්‍රතිඵල ගැන කතා කරේ. ප්‍රතිඵලය ගැන. කිසියම් ඵලයකට ආවහම ඒ ඵලයෙන් ගන්න පුළුවන් දේවල් ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඊට වැඩිය දෙයක් කියන්න තිබුණා. කිසි කෙනෙකුට හිතන්න බැරි, අනුමාන කරන්න බැරි තවත් ඊට එහා දෙයක් නම් උන්වහන්සේ සියල්ලටම වැඩිය පල්ලෙහැට වැඩම කළා. බිඳුවටම ආවා. බිඳුවෙන් උන්වහන්සේ දේශනා කරන කවුරු හරි වීරිය කරනවා නම් බිඳුවේ ඉඳලා ඉහළට යන්න. අන්න එහෙම වීරිය කරන කෙනෙක් තමයි මෙතනට ඕනේ. මාර්ගයයි වටින්නේ, මාර්ගයයි. එම නිසා ධර්මදේශනයක් යනු මාර්ගය පිළිබඳ කරන විස්තරයක්. ඉන්න තැන ගැනවත්, ගමනාන්තය ගැනවත් නොවේ. ඉන්නේ අපායක වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන ඕනෙවට වැඩි කියන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් කිව්වට කමන්නේ නැහැ කොතනද ඉන්නේ කියලා. නමුත් ඒ ගැනම නැවත නැවත මේ දුක ගැන, ප්‍රශ්න ගැන, ගැටලු ගැන, කඳුළු ගැන, අසාධාරණකම් ගැන, අයුක්තිය ගැන, ලෙඩ ගැන, මේවම නැවත නැවත කියමින් හැඳවීමේ තියෙන ඵලය මොකද්ද? ඉන්න තැන. ඊළඟට ගියාට පස්සේ ගමනාන්තයේ තියෙන ලස්සන, එතන තිබෙන නිදහස. මුළු දේශනේ පුරාම ඒ ගැන නම් කියන්නේ කරි අහසයි. අහන් ඉන්න පුළුවන්, hina වෙනවා. නමුත් මොකද්ද ඵලය? දේශනයක් කියන්නේ මෙතනින් එතනට යන හැටි. කොහොමද යන්නේ මෙතනින් එතනට? අන්න අමාරුම දේ, දුෂ්කරම දේ මග කීමයි, පාර කියා දීමයි. මේ තමා යමක් ධර්මදේශනයක්ද නැතිනම් දේශනයක්ද කියලා වෙන්කර හඳුනා ගන්නට පුළුවන් මිනුම. දේශනා සහ ධර්මදේශනා දෙකක්. පාර කියන්ට වෙන්නේ වචනේ සහ භාෂාවෙන්. භාෂාවක් අවශ්‍යයි. භාෂා දැනුමක් අවශ්‍යයි. භාෂාවකින් තොරව පාරක් කියන්න අමාරුයි. පාරක් ඇහුවොත්, කොහෙට හරි යන පාරක් ඇහුවොත් මොකක් හරි සංකේත ටිකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැතුව කියන්න බෑ පාරක්. ඒක වචනයක්, ශබ්දයක්. ශබ්දයක් නේද? කනට ඇහෙන්නේ ශබ්දයක්. දේශකයන් වහන්සේ කිසියම් අර්ථයක් ශබ්දයකට පරිවර්තනය කරනවා. ඒකට එන්නේ ධර්මදේශනයක් කියන්නේ. අපිට දේශනයක් කියන්නේ ශබ්දයකටනේ. ඒ ශබ්දේ එන්නේ අර්ථයෙන්. ඒ අර්ථය එන්නේ අත්දැකීම් වලින්. අත්දැකීම අර්ථයකට ගෙනවිත් අර්ථය ශබ්දයකට පරිවර්තනය වෙනවා. එතන පරිවර්තන තුනක් සිද්ධ වෙනවා. ධර්මදේශනයකදී දේශකයන් වහන්සේ පරිවර්තන තුනක් කරනවා. උන්වහන්සේගේ අත්දැකීම භාෂාවකට ගේනවා, භාෂාව ශබ්දයකට ගේනවා. අත්දැකීමට වචන හොයන්න වෙනවා කියන්නේ. ඊළඟට ඒ වචන කටින් පිට කරන්න ඕනේ. ඒ නිසා ඔය කතා බහ ඒ සියල්ල වචී සංකාරේව හදන්න ඕනේ. ඔළුව ඇතුලේ හැදෙන්න ඕනේ. මේ වචී සංකාර කියන්නේ ඇයි? මේ සිතීම තුලින් හදනවා. කල්පනා කරමින් විතක්ක විචාර තමා තුළම මෙනෙහි කිරීමක්. විතක්ක විචාර කියන්නේ මෙනෙහි කිරීමකින් තමා වචන එළියට එන්නේ. හැබැයි මෙනෙහි කරන්න අත්දැකීමක් තිබෙන්න ඕනේ. අත්දැකීමක් නැති තැනක කතා කරන්න පුළුවන්. හැබැයි ඒ කතා කරන්නේ මාර්ගය ගැන නෙවෙයි. ඊළඟට දැන් අපිට ඇහෙනවා ශබ්දයක්. කනට ඇහෙන්නේ ශබ්දයක්. ධර්මයක් නෙවෙයි ශබ්දයක්. ඒ ශබ්දය අපි අහන කෙනා වචනයකට පරිවර්තනය කරගන්නට ඕනේ. ඒ කරගත යුතු දෙයක්. ඉබේට වෙන්නේ වචනයකට අපි පරිවර්තනය කරගන්න ඕනේ. ඇහෙන ශබ්ද. ඒ වචනයකට පරිවර්තනය කරගෙන ඒට අර්ථයක් දෙන්න ඕනේ. එයත් අපිම කරන්න ඕනේ. ඒ අර්ථයකට පරිවර්තනය වුණාට පසු තමා දේශකයන් වහන්සේ කුමක්ද මේ කිව්වේ කියා අපට වචනාර්ථයෙන් වැටහෙන්නේ. වචනාර්ථයෙන් එතනින් ධර්ම ශ්‍රවණේ ඉවරයි. ශ්‍රවණේ කියන එක ඉවරයි. දැන් ওই ටික වුණාම ශ්‍රවණේ ඉවරයි. බලන්න මේ ධර්ම ශ්‍රවණේ දුර්ලභ දුෂ්කර කාර්යයක් කියන්නේ මොන හේතුවක් නිසාද කියා කියන්න ඕනේ. මාර්ගය ගැන මේ ඉන්න තැන ගැනවත්, ගියාට පස්සේ යන්න එතන ගැනවත් නෙවෙයි. කොහොමද මෙතනින් එතෙන්ට යන්නේ කියන එක, කොහොමද මේ ලෙඩේ හොඳ කරගන්නේ කියන එකයි කියන්න ඕනේ. ලෙඩේ ගැන කීකේ ඉඳලා වැඩකුත් නැහැ. නිරෝගී වුණාම ඒ නිරෝගීකම ගැන කීකේ ඉඳලා වැඩකුත් නැහැ. කොහොමද ලෙඩේ සනීප කරගන්නේ? ඒක තමයි මාරුම දේ. ඒ අත්දැකීම තිබෙන්නට ඕනේ. ඊළඟට ඒ අත්දැකීම වචනයක් නොවේනේ. අත්දැකීම කියන්නේ වචනයක් නොවේ. අත්දැකීමට භාෂා නැහැ. මොනම අත්දැකීමක් ගත්තත් ඒ අපි යමක් අත්දකින්නේ භාෂාවකින් තොරව. ඉසේරදේ. දැන් අපි කියන ඉසේරදේ කියලා. හැබැයි මේ වචනේ නොවේනේ අපි අත්දකින්නේ. ඊට වැඩිය වෙනස් දෙයක් මෙතන අත්දකින්න ඔළුවත් එක්ක, හිසත් එක්ක. ඒ අත්දැකීම වචනයකින් එන්නේ නැහැ. මේ ඉසේරදේ ඉසේ නැහැ. ඊට වැඩිය වෙනස් ඒ අත්දැකීම. ඊළඟට ඒ අත්දැකීම අපි කෙනෙකුට කියන්න ගියාම කියන්නේ. ඒතර කියන ඔළුව රිදෙනවා. හිසර කා කියනවා. ඉසේරදේ. හැබැයි වචනේ නෙවෙයි අත්දකින්නේ. වචනේ නෙමෙයි. ඒකට මොන වචනේ කිව්වත් කමක් නැහැ. වෙන වචනයක් කිව්වා කියන්නේ. ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ. අත්දැකීම වෙනස්. වචනේ තව එකක්. ඒතර අත්දැකීමට වචනයක් හදන්න වෙනවා. වචී සංකාර එක හිතන්න ඕනේ. මේ අත්දැකීමට මොන විදිහේ වචනයක්ද වඩාත් ගැළපෙන්නේ? කියන කෙනාට නෙවෙයි. කියන කෙනාට මොන වචනයක්වත් ඕනේ නැහැ. තමගේ අත්දැකීම, අත්දැකීම විසින් ඔප්පු කරලා තියෙන්නේ වචන වලින් තොරව. හැබැයි දැන් අහන කෙනාට ගැළපෙන්නේ මොන වචනෙන් ඒ අත්දැකීම කිව්වොත්ද? දෙකම අත්දැකීම විවිධ වූ ශ්‍රාවකයන්ට වෙනස් වෙනස් වචන වලින් කියන්න වෙනවා. දෙමනිසා තමයි බුදුරජාණන් වහන්සේ ගැන අප කියන්නේ උන්වහන්සේ හැම දිනාටම තේරෙන භාෂාවකින් බණ කිව්වා. එතන විවිධ වූ පිරිස් සිටියට ඒ හැමෝටම හිතෙනවා මේ මටමයි කියන්නේ. හැම දිනාටම ඇහෙන තේරෙන වැටහෙන භාෂාවකින් බණ කීවා. ඒ ලොකු ප්‍රතිහාරයක්. ඒ බුදුරජාණන් වහන්සේට පමනක් කළ හැකි ප්‍රතිහාරයක්. ඉතින් පිරිසේ සමස්තය ගැන හිතලා සුදුසු වචනයක් හොයන්ට වෙනවා, හදන්ට වෙනවා. මෙන්න මේ වචනේ, මේ අත්දැකීමට මේ වචනේ කිව්වොත් මේ පිරිසට මෙතැනට ගැලපෙයි කියලා. ඊළඟට ඒක ශබ්දයක් විදිහට එළියට දාන්න. එතකොට ඒ ශබ්දයක් බලපානවා, මොන විදිහ හඬකින්ද, මොන ස්වරයකින්ද, උච්චද මන්ද්‍රද, යට ස්වරයකින්ද, හඬකින්ද, පොඩි හඬකින්ද. දැන් මෙහෙම බලන්න, ඒක වැදගත්. දෙහෙම කිව්වට පස්සේ දේශකයාගේ වගකීම ඉවරයි. ඒක ලොකු වගකීමක්, ලොකු බරක්. කටට එනේවා කීම නොවේ, හිතෙන හිතන දේ කීමත් නොවේ. ලොකු භාවනාවකින් තමයි ධර්මදේශනයක් මතුවෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ අපේ වගකීම. දැන් අහන අපේ අතේ තියෙනවනේ ඊළඟට. දැන් මොකද අපි හිතනවා ඒක නෑ, අපේ අතේ වගකීමක් නෑ, මේක පින්කමක්. ධර්මශ්‍රවණයේ පින්කමක්, ලොකු පින්කමක්. එතන වාඩිලා හිටියනම් ඇති. නෑ, වාඩි වෙලා හිටියට මදි. වාඩි වෙලාම ඉන්න ඕනේ නෑ. හිටගෙන හිටියත් කමක් නෑ, හාන්සිලා හිටියත් කමක් නෑ. වාඩි වෙලා ඉන්න බැරි නම්. එතන නෙමෙයි ප්‍රශ්නේ, මොන ඉරියව්වෙද ඉන්නේ කියන එක නෙමෙයි. අපි බලන්නේ ඉරියව්ව විතරයි. ඇවිද ඇවිද හිටියොත් අපි කියනවා නෑ, එයා බණ අහන කෙනෙක් නෙවෙයි. හිටගෙන හිටියක් කියනවා නෑ. කොහරි හාන්සිලා හිටියත් නෑ. අතන ඉස්සරහා වාඩි වෙලා හිටියොත් විතරයි අපි හිතන්නේ අන්න බණ අහන කෙනෙක්. අපි භෞතික ඉරියව්වේ හිර වෙලා. මේ ඉරියව්ව නෙමෙයි වැදගත්. ඒක සම්ප්‍රදායට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සම්ප්‍රදායට, සංස්කෘතියට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ සංස්කෘතිය අපිට කියනවා මෙහෙම වාඩි වෙන්න. ඉතින් අපි ඒ සංස්කෘතියට ගරු කරමු. හැබැයි සංස්කෘතියකට බෑ බණ අහන්න. සංස්කෘතියකට බෑ ධර්මය අවබෝධ කරගන්න. ඒ ඊට වඩා වෙනස්, ඊට වඩා ගැඹුරු, ඊට වඩා ඇතුලෙන් සිදුවන ආධ්‍යාත්මික භවනාවක්. දැන් කනට ඇහෙන එකට අපේ නෑ සම්බන්ධයක්. කිසිම කනට ඇහෙන ශබ්දයකට අපේ සම්බන්ධයක් නෑනේ. ඒ යාන්ත්‍රිකව සිද්ධ වෙනවා. මේ එළියේ ශබ්ද තරංග තියෙනවනම් ඒව ඇවිල්ලා ඒ ධ්වනි තරංග කනේ වදිනවා, කම්බරේ වදිනවා. ඉතින් එතන අපේ සම්බන්ධයක් නෑ. ඒක අපිට පාලනය කරන්නත් අමාරුයි. එතකොට කවුරු හරි දේශකයන් වහන්සේ නමක්, උන්වහන්සේගේ අත්දැකීම්, භාවනාමය මෙනෙහි කිරීමකින් සහ සීකල්පනාවකින් ශබ්ද බවට පරිවර්තනය කරාම, ධ්වනි තරංග බවට පරිවර්තනය කරාම, ඒ ධ්වනි තරංග ඇවිත් අපේ කම්බරේ වදිනවා. දැන් මේකටද ධර්ම ශ්‍රවණය කියන්නේ? ඒකටද? ඒකද ලොකුම පින්කම? නැ, දේශකයන් වහන්සේගේ පැත්තෙන් බැලුවොත් ඒක ලොකු පින්කමක් වෙන්න පුළුවන්. මහා කුසලයක් උන්වහන්සේ කරන්නේ. හැබැයි අපේ පැත්තෙන් නෑ, එතන කිසි පිනක් නෑ. එහෙම කනට ඇවිල්ලා එක එක ශබ්ද තරංග වදින එකේ තියෙන පින මොකද්ද? ඒකෙන් මොකද්ද වෙන පින? නෑ, පින කුසලය පටන් ගන්න එතනින්, ඉවර වෙන්න එතනින් නෙවෙයි. අපි හිතන එතන ඉවරයි. නෑ, එතනින් තමයි පිනක් හෝ කුසලයක් කරගන්න එක ආරම්භ වෙන්නේ. ඒ ශබ්දයට වචනයක් අපි හදන්න ඕනේ. ඒත් ඒක අපි හදන්නේ. අපිත් ඔන්න වචී සංකාරයක් කරනවා. වචනයක් හදනවා. දැන් අපි හදන වචනය දේශකයන් වහන්සේ හැදූ වචනයම නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වචනයම අපිට හදන්න අමාරුයි. හැබැයි ඊට ආසන්න වචනයක් අපි හදාගන්න ඕනේ. ඊළඟට ඒ වචනයට අපි අර්ථ දැක්වීමක් දෙන්න ඕනේ. ඒ අර්ථ දැක්වීම එන්නේ අපේ අත්දැකීම් වලින්. අපේ වර්තමාන අත්දැකීම් වලින්. ත්‍රමේට ලොකු සිහියක් අවශ්‍යයි. ලොකු සිහි කල්පනාවක්. සමාධියක්. සමාධියක් ඕනේ. එහෙම නැත්නම් මොනවද ඇහුනේ දන්නේ නැහැ. ත්‍ර සිහියක් අවශ්‍යයි. ඒ සිහියෙන් සමාධියෙන් යෝනිසෝ මනසිකාර්ය දව කරගෙන අර්ථ දක්වා ගන්නට ඕනේ. එතන අපි අර්ථ දක්වනවා. එතන උන්වහන්සේගේ අර්ථ වචන වලට ගෙනෙලා ශබ්ද වලට ධ්වනි තරංග වලට හරවලා අපිට එවනවා. ඒ ධ්වනි තරංග අපේ කන් දෙක බාරගත්තාම ඒ ධ්වනි තරංග වලට අපි වචන හදලා වචන වලට අර්ථ දෙනවා. එතන මේ දෙපිරිසම ලොකු භාවනාවක ඉන්නේ. ඉන්න ඕනේ. දැන් එතනින් ධර්ම ශ්‍රවණේ ඉවරයි. ශ්‍රවණේ කියන්නේ ওই ටික තමයි. හැබැයි ඒ ටික මදි. ශ්‍රවණේ විතරක් මදි. ඊළඟට මේ අපි අර්ථ දීපු දේවල් අපි මෙනෙහි කරලා බලන්න ඕනේ. මට ඇහුනේ මෙහෙමයි මට මෙහෙම ඇහුණා අපි ඉතින් මට ඇහුණා කියන වෙනුවට අපි කියන්නේ මොන්වහන්සේ මෙහෙම දේශනා කළා මෙතුමා මෙහෙම කිව්වා මෙතුමිය මෙහෙම කිව්වා දැන් එහෙම නොවන බව පේනවනේ මෙතන අපිනේ අර්ථ දෙන්නේ අපිනේ වචන හදන්නේ අපිට අපේ කනේ වදින ධ්වනි තරංගවලට ශබ්ද තරංගවලට ඒ නිසා ඇත්ත මොකද්ද මම ඇහුවේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි නෙමෙයි කිව්වේ කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ හැබැයි මේ මොන දොහෙනි තරංගයට හරි මම අර්ථ දුන්නේ මෙහෙමයි තේම නිසා තමා ආනන්ද හාමුදුරුව මොන විදිහේ ප්‍රඥාවක් තියෙන්නට ඇද්ද පළවෙනි ධර්ම සංගායනාවට උන්වහන්සේ ඇසූ හැම දේශනාවකටම උන්වහන්සේ මම ඇහුවේ මෙහෙමයි කියලා මුල්ම වාක්‍ය කියන්නේ ඒවං මේ සුතං බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරා කියලා නෙමෙයි කිසිම සූත්‍රයක් පටන් ගන්න. ඒවං මේ සුතං මම ඇහුවේ මෙහෙමයි. මට ඇහුනේ මෙහෙමයි. එක කාලෙක බුදුහාමුදුරන් වහන්සේ අනේ පිඩිසිටුතුමා පූජා කළ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන කාලේ මෙහෙම පිරිසක් ඇවිත් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. එකට මෙහෙම උත්තරයක් දුන්නා ඒවා මට ඇහුනේ මෙහෙමයි ඒවං මේ සුතං ඒ තමයි ඇත්ත අපි කොහොම කිව්වත් අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ඇත්ත මොකද්ද මම ඇහුවේ එහෙමයි මම ඇහුවේ මෙහෙමයි දෙහෙම ඒතෙන්ට එන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්න ගොඩක් ඉවර වෙනවා අනිත් ඇත්ත එක රණ්ඩු වෙන එක වාද කරන එක ගැටෙන එක නෑ ඔයා මෙහෙම කිව්වේ නෑ ඔයා එහෙමමයි කිව්වේ නෑ වාදෙන මට ඇහිලා තියෙන්නේ මෙහෙමයි ඒවා එහෙම එකක් කිව්වේ නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක් හැබැයි මට මෙහෙම ඇහුණා ඉතින් කාටවත් කියන්න බෑනේ වාට එහෙම නෙමෙයි ඇහුනේ කියලා කාටද එහෙම කියන්න පුළුවන් මම කියනවා නම් මට මෙහෙමයි ඇහුනේ කියලා මෙතන ඉන්න කාටද පුළුවන් කියන්නේ නෑ නෑ ඔබට ඔහොම නෙමෙයි ඇහුනේ මෙහෙමයි එතන වාදයක් නෑ කාටවත් වාද කරන්න බෑ මටත් බෑ කවුරුවත් එක්ක වාද කරන්න කාටවත් බෑ මගෙත් එක්කත් වාද කරන්න කිසි වාදයක් නෑ ඒවං මේ සුතං කියන්න පුළුවන් ලොකු සාමයක් එතනම ලොකු සාමයක් මේ ධර්ම ශ්‍රවණය හරියට කරනවා නම් වචනත් එක්ක ඇතිවෙන ගැටීම් වචන එක්ක ඇතිවෙන වචන නිසා ඇති කරගන්න ප්‍රශ්න ආරවුල් වලින් විශාල පිරිසක් විසඳ ගන්න පුළුවන්. දැන් ඔය ධර්ම ශ්‍රවණය තාම පවතින්නේ වචන භාෂාමය මානයක තලයක. හැබැයි දහම කියන්නේ භාෂාවකටවත් වචනයකටවත් ශබ්දයකටවත් නොවේ. ශබ්දයකටත් නොවේ දහම කියන්නේ වචනයකටත් නොවේ දහම කියන්නේ ඒ වචනයට දෙන අර්ථයකටත් නොවේ දහම කියන්නේ දහම කියන්නේ අත්දැකීමකට. එතන අපි තාම එතෙන්ට ඇවිත් නැහැ. අපි තාම ඉන්නේ එක්කෝ ශබ්දේ නැතිනම් වචනේ එහෙම නැත්නම් අර්ථේ. තර වැඩි පිරිසක් ඉන්නේ ශබ්දේ. ඊට වැඩි අඩු පිරිසක් ඉන්නේ වචනවල ඊටත් වැඩි අඩු පිරිසක් තමයි අර්ථේ ඉන්නේ. මොකද ඒ උත්සාහය ඕන. ශබ්දේ ඉන්න ලොකු උත්සාහයක් අවශ්‍ය නැහැ. එතන වාඩිලා හිටියනම් ඇති. ශබ්ද ඇහෙනවා. හැබැයි වචනේ හදාගන්න වීරියක් කරන්න ඕනේ, සිහිය ඕන ටිකක්. ඒ වචනේට දේශකයන් වහන්සේ දුන්නු අර්ථයට සමීපම අර්ථයක් දෙන්න ඊට වැඩිය මෙනෙහි කිරීමක් කරන්නට ඕනේ. ඊට වැඩිය භාවනාවක් අවශ්‍ය වෙනවා. ඒතර ධර්ම ශ්‍රවණී මට්ටම් තුනක් තිබෙනවා. භාවනා යෝගී පිරිසක් විදියට අපි මේ මට්ටම් වලින් ඇතුළත ගැඹුරට යා යුතු වෙනවා. ශබ්දයෙන් වචනයට, වචනයෙන් අර්ථයට. මේ එකක්වත් නැවතුම් පළවල් නොවේ. නමුත් වාහන, ශබ්දය කියන්නේ වාහනයක්. ඒ වාහනේ නැගිලා අපි යන්නට ඕනේ වචනය කරා. වචනය කියන තැනට යන්න ඕනේ ශබ්දය කියන වාහනේ. දැන් ශබ්දයක් නැත්තම් වචනයක් ගන්න බෑ. නිසා ශබ්දේ වැදගත්. හැබැයි ශබ්දේ කියන්නේ නැවතුම් පලක් නොවේ වාහනයක්. ඒ ශබ්දේ නැමැති යානේ නැගී වචනය කරා යනවා. එලා ඒ වාහනේ බහින්න ඕනේ. ශබ්දයෙන් බහැලා වචනේ කියන වාහනයට නැගින්න. නැග්ගහම මේ වචනේ කියන වාහනයත් අපි එක්ක යනවා අර්ථේ කියන තැනට. ඒතර වචනයෙන් බහැලා ඊළඟට අර්ථය. එකත් වාහනයක්. නැවතුම් පලක් නොවේ. ඊළඟට ඒ අර්ථයත් එක්ක ජීවත් වෙන්න බලන්න ඕනේ අපි. ඒ අපි දීපෝ අර්ථය දැන් අපිට පේනවනේ ඒක අර්ථවත් කියලා. එහෙමනම් ඒ අර්ථයත් එක්ක අපි ජීවත් වෙන්නට ඕනේ. අපේ ජීවත් වීම එකක් අපි තේරුම් අරන් තියෙන පිළිගන්න වඳින දහම එකක් තේ වැඩක් නෑ. අර්ථේ වාහනයක් කරගෙන ජීවත් වීම. ඒ එතෙන්ට එනකොට අර ශබ්ද වචන ඒවා ධර්මයේ නොවේ කියන එක පේනවා. තර වාහනෙන් බැහැපු ගමන් ශබ්දේ කියන වාහනෙන් බැහැලා වචනේ කියන වාහනේට නැග්ග ගමන්ම තේරෙනවා මේ වචනේ කියන්නේ ශබ්දේ කියන්නේ ධම නොවේ. ඊළඟට වචනේ කියන වාහනෙන් බැහැලා අර්ථේ කියන වාහනේට නැග්ගහම තේරෙනවා වචනේ කියන්නේ ශබ්දයක් නොවේ. මේ දෙකම ශබ්ද ධම නොවේ. ඊළඟට අර්ථයක් ධම නොවේ. ජීවත් වීම තමා දහම. සැබෑම දහම නම් ජීවත් වීමයි. ඒට වචන නැහැ. භාෂාවක් නැහැ. ඒ සජීවී දහමට භාෂාවක් නැහැ. ඒක පාලිද, සංස්කෘතද, සිංහ නැහැ. කිසිම භාෂාවක් එතන නැහැ. ඒකට හඬකුත් නැහැ. සජීවී ධහමට භාෂාවක් නෑ, හඬක් නෑ, අර්ථක් නෑ. මේ අර්ථය අර අර්ථය, මේ විවරණය මේ අදහස, මේ මතේ අර මතේ නෑ. ඒ කිසිවක් නෑ. එතන තිබෙන්නේ හුදු ජීවත් වීමක් පමණයි. ජීවිතය විසින් සනාත කරනවා මේ තමා ධහම. අමුතු පරීක්ෂණ අවශ්‍ය නැහැ. තමන්ගේ ඉසේරදී හොඳ නම් ආය අමුතුවෙන් කවුරුවත් ඇවිල්ලා කියන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඉන්න බලන්න තව ඉසේරදී තියෙනවද? තව 100ට කීයක් තියෙනවද? නැහැ. තමන්ට තේරෙනවා. තමන්ගේ අත්දැකීමම තමන්ට සහතික කරනවා, ඔප්පු කර කියනවා, සනාත කරනවා නිරෝගී බව. කාගෙන්වත් සහතිකයක් අවශ්‍ය නැහැ. සහතික අවශ්‍ය වෙන්නේ අර අර්ථයට ගිහිල්ලත් නැහැ, වචන සහ ශබ්දවල ජීවත් වෙන පිරිසට. ශබ්ද සහ වචනවල පමණක් හිර වෙලා සිටින පිරිසට තමයි සහතික අවශ්‍ය වෙන්නේ. ජීවත් වෙන පිරිසට සහතිකයක් අවශ්‍ය නැහැ, වචන අවශ්‍ය නැහැ, නිහඬයි. ඉසේරදේ තමා කෑ ගහන්නේ. ඉසේරදේ සනීප වුණාම ඒක නිහඬයි. ඒ නිශ්ශබ්දතාවයේ කියනවා දැන් ඉසේරදේ නැහැ. කා කියනවා කියලා, රිදෙනවා කියලා, කෑ ගහන්නේ, විලාප තියන්නේ, ලෙඩ. රෝග තමා සියලුම ශබ්ද උත්පාදනය කරන්නේ. සියලුම ഘോഷාවන් බිහි වෙන්නේ රෝගී මනසින්. නිරෝගී මනස නිශ්චලයි. සහනිහඬයි, නිශ්ශබ්දයි. තත්ත ශබ්දයෙන් පටන්ගෙන ධ්වනියෙන් පටන්ගෙන ගැඹුරු නිශ්ශබ්දතාවයකට යන පාරයි අපි දැනගන්නට ඕනේ. මුලදිත් ධර්මදේශනයක් ඒ පාර කිව්වා. ඒ පාර මාර්ගය ඒක තමයි ධර්මදේශනා කියන්නේ. එක වචනයෙන් කළ යුතු දෙයක් ශබ්ද නගා අර්ථ දෙමින් ඒ අර්ථ දක්වමින් අහනවා. හැබැයි ඊළඟට ටික ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් දහම නිහඬියාව තුලින් කතා කරන්න පටන් ගන්නවා. නිශ්ශබ්දතාවයේ තුලින් ඒ අවබෝධ වෙන දහම. මේ දෙක දෙකක් මුලින්ෙත් කිව්වේ මේ දෙක දෙකක් අවබෝධ වෙන දහමයි, දහම අවබෝධ කරගන්න ආකාරයයි කියන්නේ දෙකක්. බෙහෙතුයි නිරෝගිකමයි මේ දෙක එකක් නොවේනේ. මොනවා හරි බෙහෙතක්, පෙත්තක්, කුඩක්, තෙලක් මොනවා හරි ඒකයි නිරෝගිකමයි දෙකක්. ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නැහැ. එකක් භෞතිකයි, අනිත් එක භෞතික නැහැ. ඒක පෙන්වන්න බෑ. එකකට වචන ඕනේ. දැන් බෙහෙත් වලට වචන ඕනේ. මේක මෙහෙමයි බොන්න ඕනේ, මේ ඉච්ඡර ප්‍රමාණයක්, මාත්‍රාව මෙහෙමයි, කෑමට කලින්ද, පස්සේද, දවසකට කී වතාවක්ද, ඒක ලොකු වචන ගොඩක් ඕනේ. හැබැයි ඒ වචන හරියට තේරුම් අරගෙන, හරියට මේ වෛද්‍ය උපදෙස් තේරුම් අරගෙන, ඒ අනුව බෙහෙත් අරගෙන, ඒ අනුව පරිස්සම් වුණාම ලබන සුවය ඒ වචනයක් නොවේ. මේ කිසි වචනයකුයි වචනයක් එතෙන්ට අවශ්‍ය නැහැ. කිසිම වචනයකින් ඒක විග්‍රහ කරන්න බෑ. මේක දෙකක්. අවබෝධ වෙන ධහමයි, ඒ ධහම අවබෝධ කරගන්න ආකාරයයි පටලව ගන්න එපා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධහමයි, උන්වහන්සේ දේශනා කළ ධහමයි අතර වෙනසක් තිබෙනවා. උන්වහන්සේ දේශනා කළේ මාර්ගය. අපිට දැනගන්න ඕනෙත් මාර්ගයේ හොඳටම ඇති වෙන අනම්මනම් අවශ්‍ය නැහැ. මාර්ගය දැනගත්තා නම් ඇති. ඊළඟට මේ මාර්ගය අපි ආයුතු වෙනවා. ඒ ධර්ම දේශනාවකින් පසු අන්න අපේ ගමන අප යන්නට ඕනේ. ඒ සඳහා එක දේශනයක් හොඳටම ඇති. ওই විදිහට අපි ඇහුවනම් දේශකයන් වහන්සේත් ඒ විදිහට ඒ පිරිසට තේරෙන භාෂාවකින් ඒ පිරිසට තේරුම් ගන්න පුළුවන් වචන නිර්මාණය කරමින්, වචී සංකාර හදාගනිමින් දේශනය කළා නම් අපත් ඒ ශබ්ද පුළුවන් තරම් ඒ දේශකයන් වහන්සේ දුන්න අර්ථයට සමාන අර්ථ දක්වමින් තේරුම් ගත්තා නම් ඒ ගනුදෙනු එතනින් ඉවරයි. ඒ ධර්ම දේශනාව කියන එක එතනින් ඉවරයි. එහාට වැඩක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ අන්න අපේ ගමන යන එක. එක පාරක් පාර ඇහුවාම ඇති. කී පාරක් පාර අහන්න ඕනේද? කී විදිහකට පාර අහන්න ඕනේද? කී වාරයක් පාර ඇහුවාම ගමන ඉවර වෙනවද? ඒ අතර කිසි සම්බන්ධයක් නැහැ නේ. අපි යන්නට ඕනේ. අපි යමු අපේ ගමන. ඒ ගමන නිහඬව යන ගමන. ඒකට වචන අවශ්‍ය නැහැ ගමනට. ගමන යන්න කලිනුයි වචන ඕනේ. පාර හරියට තේරුම් ගන්න. කොතනද හන්දිය? කොයි පැත්තටද හැරෙන්න ඕනේ? කොතනද පල්ලම? කොතනද කන්ද? කොතනද හෙළ? ප්‍රපාතයේ ලිස්සන්නේ මේ ටික හරියට අහගන්නට ඕනේ. ඒවට වචන ඕනේ. හැබැයි යන ගමන නිහඬව යායුතු වෙනවා. වචන වලින් තොරව යන ගමන. මේ ආස්වාසය එක වචනයක්. දැන් කමටහන් ගන්නකොට කියනවා හුස්ම ගැන භාවනා කරන්නේ. දැන් අපි අහන කොහොමද හුස්ම ගැන භාවනා කරන්නේ? මොකද හුස්ම ගැන භාවනා කරනවා කියන්නේ? හුස්ම ගන්න එකද? එතනින් කර්මස්ථානාචාර්යයන් වහන්සේ කියන්නේ නෑ, හුස්ම ගන්න එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒක කවදාත් හුස්ම ගන්නනේ, සත්තුත් හුස්ම ගන්නවනේ. දෙක නෙමෙයි. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා හිතන්නේ. ආශ්වාස කරනකොට ආශ්වාස, ප්‍රශ්වාස කරන විට ප්‍රශ්වාස කරනවා. දැන් මේක වචන, මේ කියන්නේ වචන. ඒතරේ වට අපි අර්ථ දෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මේ ආශ්වාසය කියන්නේ මොකද්ද, ප්‍රශ්වාසය මොකද්ද. මේක හරියට තේරුම් ගන්න ඕනේ. අපි හරියට තේරුම් අරගෙන ඊළඟට ආයතට අපිත් කරන්නේ වචනත් එක්ක ඉන්නවා. ඊළඟට ඇස් වහගෙන මේ ආශ්වාසය, ප්‍රශ්වාසය, ආශ්වාසය, ප්‍රශ්වාසය. දැන් මේ වචන අපි උදව් කරගන්නවා. ඒ වචන වාහනයක් කරගන්නවා ටිකක්. දැන් ඔහොම යනකොට දැන් මේ වචන ඕනේ මුලදී. එහෙම නැත්නම් අපි වෙන හිත වෙන වචන හදා ගන්නවනේ. වෙන විතක්ක ਵਿਚාර තියෙනවනේ, වෙන කල්පනා, වෙන කතන්දර හිතේ. ඒ කතන්දර නවත්තලා මේ භාවනාවට ගේන්න අපි අලුත් කතන්දරයක් හදනවා. මේ ආස්වාස ප්‍රස්වාස, ආස්වාස ප්‍රස්වාස, මේකත් කතන්දරයක්. මේ කතන්දරේ ඕනේ වෙන්නේ ඔය අනම්මනම් කතන්දර වලින් හිත නිදහස් කරගන්න. නිදහස් වෙනවා, ටික ටික නිදහස් වෙනවා. දැන් ආස්වාසයක් කියනවා කියලා ප්‍රස්වාසයක් කියන්න කලින් හිත වෙන කතන්දරයක් හදනවා, වෙන වචී සංකල්ප. එතකොට ආපහු ඉදින් වෙලාවකට පස්සේ ආපහු ගෙනල්ලා කියනවා ඔන්න ප්‍රස්වාසයක්, ආස්වාසයක්, ප්‍රස්වාසය. ඉතින් එහෙම හිතට තව කතන්දර හදනවා. ආයේ මේ කතන්දර අතහැරලා මේ කතන්දරයට එනවා. එහෙම කාලයක් පුහුණු වෙනකොට ආස්වාස ප්‍රස්වාස කියන කතන්දරේම කෙනෙකුට ඉන්න පුළුවන්. වෙන කතන්දරවලට යන්නේ නැහැ. දෙතින් දිතමයි කියන්නේ විතක්ක ਵਿਚාර පහළ වෙනවා කියලා. ඒ විතක්ක ਵਿਚාර කියන්නේ කෝවත් විතක්ක ਵਿਚාර තමයි, මොන දේ ගැන හිතුවත්. හැබැයි මෙතන දැන් හුස්ම ගැන පමණයි විතක්ක ਵਿਚාර, වෙන කතන්දර නැහැ. ආස්වාසේදී ආස්වාසේ කියන කතන්දරේ, ප්‍රස්වාසේදී ප්‍රස්වාසේ කියන වචනේ විතරයි. ඒතර මේ වචන දෙක තියෙනවා. ඊළඟට දැන් මේ වචන ඕනේ නැහැ. දැන් මේ අත්දැකීම තියෙනවනේ. හොඳටම ඒ අත්දකින්න ආස්වාසය තමන්ගේ ජීවිතේම අත්දකින්න. ඒ වෙලාවේ වෙන කිසිවක් අත්දකින්නේ නැහැ. ආස්වාසයේදී අත්දකින්නේ ආස්වාසය පමණයි. ඊයේ කාපු දේ, හෙට කන්න තියෙන දේ, ඊයේ හම්බුණු කෙනා, හෙට මුණ ගැහෙන කෙනා, ඊයේ ගියේ ගමන, හෙට යන්න තියෙන ගමන. ඒ කිසි කතන්දරයක් නැහැ. ආස්වාසයේදී පරිපූර්ණ වශයෙන්ම මුළු ජීවිතේම හදවතින්ම අත්දකින්නේ ආස්වාසයේ පමණයි. ප්‍රස්වාසයේදී ප්‍රස්වාසයේ එතනදී මේ වචන ඕනේ නැහැ. එතින්දී වචන දෙක අත්තරිනවා. ආස්වාසයේ කියන වචනෙත් අත්තරිනවා, ප්‍රස්වාසයේ කියන වචනෙත් අත්තරිනවා. මතක තියාගන්න, අත්තරින්නේ ආස්වාසය සහ ප්‍රස්වාසයේ කියන වචන දෙක පමණයි. ආස්වාස ප්‍රස්වාස දෙක නොවේ. තන නිහඬ වෙනවා. දැන් නිහඬව යන ගමන. එතෙක් බාහිර වචන උදා වුණා, ඊළඟට අභ්‍යන්තර වචන. දැන් ඒ බාහිර කතන්දරෙත් නෑ, අභ්‍යන්තර කතන්දර. බාහිර කතන්දරෙ හිටියොත් කොහොමත් භාවනාවක් කරගන්න බෑ. උපදෙස් ගන්න එක විතරයි කරන්නේ හැම වෙලෙම. ඒ උපදෙස් අරගෙන ඒ බාහිර කතන්දරේ නවත්තලා ගුරුවරයාට කියලා, හරි දැන් මට තේරෙනවා, දැන් ඇති මට මගේ වැඩේ කරගන්න දෙන්න කියලා. බාහිර කතන්දරේට නැවතුම් සිතක් තියලා කොහේ හරි වාඩි වෙලා අභ්‍යන්තර කතන්දරෙත් එක්ක ඉන්නවා. ආස්වාස ප්‍රස්වාස ඇවිදිනවා නම් ඇවිදිනවා කියන කතන්දරෙත් එක්ක ඉන්නවා. ඊට බාහිර නිහඬයි, අභ්‍යන්තරයේ තියෙනවා වචී සංකාර, විතක්ක ਵਿਚාර තියෙනවා. ආස්වාස ප්‍රස්වාස හෝ ඇවිදිනවා කියන සංකාරේ වචී සංකාර, ඊළඟට ඒකත් අත්හරින. ඒක අත්හරින්නේ අත්හැරෙනවා. මොකද ඒක අත්දැකීමක් වෙනකොට. ආස්වාසයේ මුල සිට අගටම තමන්ගේ සම්පූර්ණ අත්දැකීමක් වෙනකොට එකට වචන ඕනේ නැහැ, නමක් ඕනේ නැහැ. මොකට නම? මොකටද වචනයක්? දැන් ඔප්පු කිරීම අවශ්‍ය නැහැ. වචන නම් ඕන වෙන්නේ ඔප්පු කරන්න. දැන් අත්දැකීමම ඔප්පු කරලා ඉවරයි. ඉතින් මේ වචන දෙක අත්තරිනවා. එතන මනස නිහඬ වෙනවා. එතනින් එහාට තියෙන්නේ නිහඬව යන ගමනක්. වඩ වඩාත් නිශ්ශබ්දතාවයට යන ගමනක්. ඒ නිස්සබ්ද වෙයි කිය ගමන අවශ්‍ය නම් කෙනෙකුට පස්සේ වචනවලට ගේන්න පුළුවන්. පස්සේ එකට කතන්දරයක් හදන්න පුළුවන්. ඉතින් ඒ කතන්දරේ තමයි ඔය සතිපට්ඨාන සූත්‍රය කියලා තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය කියලා තියෙන්නේ. ආනාපාන සති සූත්‍රය කියලා තියෙන්නේ. ඒ පස්සේ හදපු කතන්දරේ. හැබැයි ගමන යනකොට එතන ඔය එක කතන්දරයක්වත් තිබුණේ. කතන්දරේ බොහොම පියවර දෙක තුනකින් ඉවරයි. නිහාට සම්පූර්ණ නිශ්ශබ්දතාවයට ගිය ගමන. කල්‍යාණ මිත්‍රවරුනි, එහෙම ලස්සන ගමනක්. ගමනයි ලස්සන. ඉන්න තැනවත් ගමනාන්තේවත් නොවේ. ඒ වගේ ලස්සන ඇති ඉන්න තැනේ තියෙන දුකේ ලස්සනයි, ගිය තැන ගියාට පස්සේ තියෙන සැපේ ලස්සනයි. ඒව වැදගත් නැහැ. අපිට ලස්සන ගමන. ඔබට සහ මට වඩාත්ම ලස්සන දේ මේ ගමනයි. ගමන නොයා මෙතන තියෙන දුක්ඛ රසයයි, අතන තියෙන සුඛේ රසයයි ගැනම හිත හිත අහහ කතා කර කර කාලය කුමටද ගෙවා දාන්නේ. අපිට තියෙන්නේ පුංචි වෙලාවක්. ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙනකොට මේ අවුරුද්දේ මාස දෙකක් ඉවරයි. ඉතිරිලා තියෙන්නේ මාස 10යි මේ අවුරුද්දට. හැබැයි මේ මාස 10නොත් අපිට කොච්චර ඉතිරි වෙලා තියෙනවද අපි දන්නේ නැහැ. මේ අවුරුද්දටයි මාස 10 ඉතිරි වෙලා තියෙන්නේ. කිසියම් කාලයක් අපිට තියෙනවද? ඒ කාලය අපි පාවිච්චි කරමු මේ ගමනට, මේ ලස්සන ගමනට. මේ ගමන අපිව ලස්සන කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.